Honorable the President of Sri Lanka.
Garu Niyojakathana Ekathumani Visheshamada Parliamente Vivadayata Ganu Labana Visamadravya Turankirima Ha Sangvidhanatmaka Aparadha Madalim Pilibandava Idiripat Karatibana Yojana Pilibandava Karunu Kipayak Idiripat Karanta Avasthava Labim Pilibandava Ehemi Satuka Wenawa Apa Dannawa අපේ රටේ මෙම විසමද්‍රව්‍ය උදුරත් සංවිධානාත්මක අපරාධ කල්ලි දීර්ඝ කාලයක් වර්ධනය වෙමින් සමාජය යම් ප්‍රමාණයකට තැතිගැන්මට ලක් කරමින් අනිත් පැත්තේ විසමද්‍රව්‍ය වලින් සමාජය විශාල ලෙස විනාශයට පත් කරමින් තිබෙන මොහොතක්. එනිසා මා හිතනවා අපි හැමදෙනාගේම කාර්යභාරය සහ වගකීම වෙනවා. මේ විසමද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කිරීම සඳහා සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය වන දායකත්වය සහ මෙහෙවීම ලබා දී. විශේෂයෙන්ම ගරු නියෝජක කතානායකතුමනි අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මේ විසමද්‍රව්‍ය පාත් සංවිධානාත්මක අපරාධ කල්ලි බිහිවීම සහ වර්ධනය හුදු ඒ කරුණ ඒ දෙක මත පමණක් පදනම් වූ වර්ධනය වූ දෙයක් නොවේ. ඒකට ඉතාමත් පැහැදිලි සබත්තා ජාලයන් තිබෙනවා. එනිසා අපි මේ විසමද්‍රව්‍යයත් මේ සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පවත්වනවා නම් ඒ සමස්ත ශේත්‍රයේ පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. සංවිධාන අපරාධ කල්ලි කුඩු ව්‍යාපාරිකයන් රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරියේ පුරා පැතිරී තිබුණු දූෂණී ඒ වගේම රාජ්‍ය ඇතුළට ඇවිල්ලා තිබුණු පරාරාජ්‍ය යම් ප්‍රමාණයක් ගත්තොත් දේශපාලන වමනාම වෙනුවෙන් කටයුතු කරපු සංවිධාන රාජ්‍ය ඇතුළේ ඉඳන් ඒ වගේම දේශපාලන මේ සියල්ල මැඩ පැවැත්වීමෙන් තමයි මේ අපිට අවසන් කළ හැකි වන්නේ. ඒ නිසා හුදු මද්ද්‍රව්‍ය ඇල්ලීම සඳහා කරන වැටලීම් පාතාල ඇල්ලීම සඳහා කරන වැටලීම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දිගු කාලයක් අපේ රට මා කලින් කියපු කරුණුවල විශාලතම බරපතල මැදිහත් වීම හරහා තමයි මේ දක්වා වර්ධනය වුණේ. දැන් අපි තාම තීරණ කරන් තියන මේ සියල්ල විනාශ කරන්න ඕන. සියල්ල මතක තබාගන්න. එහෙදි මා දන්නවා මේ විශාල ලෙස කාර්යභාරයට උර දෙන කණ්ඩායමක් ඉන්නවා. අවාසනාවකට විපක්ෂය අද ප්‍රධාන චූදිතයන් බවට පත් වී තිබෙන එම කණ්ඩායම මේ දූෂණේ සංවිධාන අපරාධ කල්ලි කුඩු ව්‍යාපාරිකයන් රාජ්‍ය දේහයෙන් ක්‍රියාත්මක වුණු අපරාධ දේශපාලන මේ සියල්ල මැඩ පැවැත්විය යුතුයි. මේ මැඩ පැවැත්වීම සඳහා අපේ රටේ නීති සම්පාදනය වෙලා තිබෙනවා. රාජ්‍ය ආයතන තිබෙනවා. ආයතන තිබුණාට වැඩක් නැහැ. ඒ ආයතනට ඍජු නායකත්වය දීලා ඒ පරාජයට පත් කිරීමට සමත් වෙන රාජ්‍ය නිලධාරී යන්ත්‍රණයක් අපිට අවශ්‍යයි. හැබැයි අද අවාසනාවකට එම විශාල කාර්යභාරයට උර දී තිබෙන කණ්ඩායම තමයි අද විපක්ෂයේ සතුරන් සහ ගොදුරු බවට පත් වී තිබෙන්නේ. මේ ව්‍යායාමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති සානි අබේසේකර මැතිතුමා විශාල කාර්යයක් කරනවා. අද ඔහු විපක්ෂයේ සතුරේ. මෙම කාර්යයේදී අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිස සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රංග දිසානක මහත්මය විශාල කාර්යභාරයක් කරනවා. අද ඔහු විපක්ෂයේ සතුරේ. මෙම කාර්යභාරයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා රවි සෙන්රත්න මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා. අද එතුමා විපක්ෂයේ සතුරේ. ඒ වගේම මේ කාර්යභාරයේදී අපේ අමාත්‍යාංශයේ අමාත්‍යතුමා ආනන්ද විජේපාල මැතිතුමා විශාල නායකත්වයක් ලබා දෙනවා. අද විපක්ෂයේ සතුරේ. මේ කාර්යභාරයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ දිලිප් පිරිස් මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා. අද විපක්ෂයේ සතුරේ. මේ කාර්යභාරයේදී අද අධිකරණය විශාල කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. මා දැක පහුගිය දවස් දෙකම මේ තුල හඳුනාගන්නේ අධිකරණයත් අද විපක්ෂයේ සතුරේ. ඇයි? යුක්තිය සාධාරණත්වයේ ශිෂ්ටභාවය ඇතිකිරීම අද විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති වෙයි. ඔරොත්තු දෙන්නේ නැහැ. සාධාරණ තොරතුරු දෙන්නේ නැහැ.
යුක්තිය ඔරොත්තු දෙන්නේ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී ඔරොත්තු දෙන්නේ නැහැ, යහපාලනේ ඔරොත්තු දෙන්නේ නැහැ අද විපක්ෂයට. මේක ඇත්ත. ඔබ අප විසින් කළ යුතු නැද්ද? රාජ්‍ය ඇතුළේ ඉඳන් රාජ්‍ය අනුග්‍රහය ලැබමින් අපරාධ කරලා තිබෙනවා නම් අපරාධ කරන එළිදරව් කළ යුතු නැද්ද? ඒ රට පාවා දීමත්, ඒ දේශද්‍රෝහී වීමත් නැසිෂ්ට සම්පන්න රාජ්‍ය ගොඩනැගීමේ අභිප්‍රාය. අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතුයි. ජනාධිපතිවරයාගේ සිට පහළම දේශපාලන නායකත්වය දක්වත්, ජනාධිපති ලේකම්වරයාගේ සිට පහළම රාජ්‍ය නිලධාරියා දක්වත් සෑම දෙනාම ශිෂ්ට සම්පන්න රාජ්‍ය කොටස් කරන බවට පත් කළ යුතුයි. හැබැයි අපේ රටේ තිබුණේ කොතනද? අශිෂ්ට රාජ්‍ය. අපේ හමුදාව, අපේ බුද්ධි අංශයත් ඒ පිළිබඳව ගෞරවය, ඇගයීම, හෘදයාංග භාවය අපි තුල තිබෙනවා. හැබැයි අපේ හමුදාවන්, අපේ බුද්ධි අංශ රාජ්‍ය ආරක්ෂා වෙනුවෙන් කරලා කැපකිරීම වලට, ජනතාවගේ ආරක්ෂා වෙනුවෙන් කාර්යභාරයක් කරන විට කොතනක හෝ ඔවුන් පීඩාවට පත් වෙනවා නම් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. දේශීයවත්, ජාත්‍යන්තරවත්, රාජ්‍ය පැවැත්ම වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ හමුදාවන් බුද්ධිංශ ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් ඔවුන් ඕනෑම තැනක ආරක්ෂා කරන්නත්, ගෞරව කරන්නත් අපි බැඳී ඉන්නවා, අපි කාර්ය කරනවා. හැබැයි ඒ හමුදාවන්ගේ මේ බුද්ධිංශයෙන් මුතා කුඩා කණ්ඩායම් රාජ්‍ය වමනාවකට යම් පෞලක බලය වෙනුවෙන්, යම් දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් කණ්ඩායම් ඉටු කරලා තිබෙනවා නම් ඒ සඳහා නිසි දඬුවම් ලබා දෙන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නැති බව මා කියන්නේ. එකක්, අපේ හමුදාවේගේ කීර්තිය වෙනුවෙන් අපි කළ යුතුයි. දෙක, ශිෂ්ට සම්පන්න රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් කළ යුතුයි. තුන, අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතුයි. ඒත් අපේ රටේ තිබුණ නැද්ද එහෙම එකක්? ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? මොකල ගන්න? ඒ සාමාන්‍ය සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නෙවෙයි. ආණ්ඩුවේ නැති මාධ්‍යවේදී ඝාතනය කරනවා. වාර්තාවල තන බුද්ධියන් සපයෝග කරන්න තිබුණ බව සංගවන්න ඕන. කිත්නාර පැහැරගෙන ගිහලා පහර දෙනවා. රඳවගෙන ඉන්නේ හමුදාවේ ආරක්ෂක නිවසන කියලා වාර්තා වෙනවා. උපාලි තෙන්නකෝන් ගිහලා පහර දෙනවා. පෝත්‍ර ජයන්ත්‍ර පහර දෙනවා. නාමල්ට පහර දෙනවා. තමුන්වාසලෙන් අහන්න, මේ සිවිල් ගැටුම් නෙවෙයි, මේ රාජ්‍යයක් තමන්ගේ බලය පෞලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කරලද අපරාධ. තාජුන්දිගේ ඝාතනයත් එහෙමයි, පාස්කු ප්‍රහාරයත් එහෙමයි. ඒ විතරක්ද? සිරසට ගිනි තියෙනවා, ඉරිදින කාර්යාලයට ගිනි තියෙනවා, සියතර බෝම්බ ගහනවා. මේ ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම් කරුන් හිටියා. මේක එළිදරව් කරන්න ඕනේ නේද රටට? රටේ සුදු වෑන් බියක් තිබුණ නැද්ද? මම අහනවා. අංක තහඩු නැති සුදු වෑන් වලින් වත්තේ තමගේ ගේ කඩනවට විරුද්ධ උද්ඝෝෂණ කරපු මිනිහා පැහැරගෙන ගියේ නැද්ද? සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි. මම මොනවද? මේල් රාජ්‍යයක්, රාජ්‍ය ආරක්ෂා සහ ජනතාවගේ ආරක්ෂා සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම්, ඉතා කුඩා කණ්ඩායම තමයි දේශපාලන උවමනාව වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතන, මිලේච්ඡ අපරාධයන් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ මිලේච්ඡ ඝාතනයන් සහ මිලේච්ඡ අපරාධවලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක. ඒ විඳිතයන්ගේ යුක්තිය වෙනුවෙන් අපි මේ කරන්න ඕන. හමුදාවේ කීර්තිය වෙනුවෙන් අපි මේ කරන්න ඕන. ඒ වගේම රාජ්‍ය ශිෂ්‍ය සම්පන්න භාවය වෙනුවෙන් අපි මේ දෙක කළ යුතුයි. මදන්නේ මෙතන කාටවත් එක විරුද්ධ වෙන්න පුළුවන් කියලා? විරුද්ධ විය හැකිද ඔබට? නෑ, විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙන්න පුළුවන් අපරාධ කරුවන්ට විතරයි. ඒ අපරාධ වලින් වාසි ලබා ගත්ත අයට විතරයි. ඒ අපරාධ වලින් බලය තහවුරු කරගත් අයට විතරයි. ඒ අපරාධ වලින් බලය ලබා ගැනීම සඳහා උත්සුකවන අයට විතරයි. වින කිසිදු සිවිල් පුරවැසියෙකුට ප්‍රජාතන්ත්‍රවාදී, මානවීයකම්, මිනිසුන්ගේ මිනිස්සුත්භාවය පිළිබඳ ගෞරවය තියෙන කිසි පුරවැසියෙකුට මේ විමර්ශනයට විරුද්ධ වෙන්න බෑ. එනිසා මතක තබා ගන්න, අට්ටාල ගහලා විශාල චෝදන මා දන්නවා සානි අබේසේකර වගේ මහත්තුරුන්ට, දිලීප පීරිස් ඒ වගේම ගත්තොත් පොලිස්පතිතුමා, ඒ වගේම ගත්තොත් අධිකරණයට, අද විශාල රංග දිසානායකට විශාල ප්‍රහාරයන් එල්ල කරමින් තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? මට කියන්න මොකද කරපු අපරාධ කියලා. අපරාධය තමයි මේ රටේ ජනතාවට එරෙහිව කරන ද අපරාධයන් මේ ජනතාව ඉස්සරහා එළිදරව් කිරීම සහ විමර්ශනය කිරීම. ඒකට වුන් වැඩි කරවන්න වෙයි. එනිසා කවුරුව කෙනෙක් කල්පනා කරනවා නම් ඒ නිලධාරීන්ට තනි තනියම තර්ජනය කරමින්, තනි තනිම බියවද්දමින් මේ ව්‍යායාමයේ නතර කරන්න පුළුවන් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් මේ ව්‍යායාමයේ නතර කරන්න කිසිසේත්ම ඉඩ නොදෙන බවට අපි සාතික කරනවා. අපි වුන් වෙන පෙනී සිටිනවා. මේ රටේ පොදු ජනතාව වුන් වෙන නැගී සිටිය යුතුයි. මේ අපරාධකරුවන් වෙනුවෙන්ද පිණිටිනු? අපි පිණිටිනු නම් මේ රටේ පොදු ජනතාව වෙනුවෙන්. ඒ සඳහා මම සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම මේහා බැඳුණු දේශපාලනයක් තිබුණා. අපරාධකරුවන් මරා දැමීමෙන් වැළැක්වීම සඳහා සල්ලි ගන්නවා. කෙනෙක් අත්අඩංගුවට ගත්තනම් නිසි ක්‍රමවේදය අධිකරණ ඉදිරිපත් කිරීම. හැබැයි අධිකරණ ඉදිරිපත් නොකොට මරා දැමීම සඳහා සල්ලි ගන්නවා. මරණයෙන් බේරෙනවා කියලා සල්ලි ගන්නවා. ඒවට පක්ෂ ભેද නැහැ, මතක තියාගන්න. අද වාර්තා වෙලා තියෙන ඔගොල්ලන්ට ඉල්දරුවේ මොනවද මේ කියන්නේ? ආ, මරන්න නැතුව ඉන්න නම් අපිට සල්ලි දෙන්න. මරණයෙන් ආරක්ෂා කරගන්න අපිට සල්ලි දෙන්න. පීටියකින් අයින් කළ දෙන්න අපිට සල්ලි දෙන්න. මෙහෙමයි දේශපාලන ජාලය මේවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණේ. කට්ටි හිතුවා මේවා කාලේ වැලිතලාවෙන් යට වෙයි කියලා. කාලේ වැලිතලාවෙන් යට වෙන්න දෙන්නේ නැහැ මේ. හොඳයි. හරි. අපරාධකරුවන් නිසි පරිදි නීති හමුවට පැමිණීම තමයි අපේ රාජ්‍ය වගකීම. විමර්ශනය කරලා අත්අඩංගුවට අරගෙන නීති ප්‍රතිපාරමේන්තුව හරහා නඩුගොනු කරලා අධිකරණ පද්ධතිය හරහා අපි දඬුවම් ලබා දෙන්න. හැබැයි ඉතිහාසයක් තිබුණා නේද? අත්අඩංගුවට ගන්න ඝාතනය කරන ඉතිහාසයක් තිබුණා. ඝාතනයෙන් බේරා ගන්න කප්පම් ගත්ත ඉතිහාසයක් තිබුණා. අද එළිදරව් වේගුණා තව ටික වෙලාවක් ඉන්න. මොකද මේ අත්අඩංග අද උදේ අත්අඩංගුවට ගත්තු කණ්ඩායමගේ රහස් මොනවද කියලා එළිදරව්ගේ මා දන්නේ නැහැ. තවදුරටත් ඔගොල්ලෝගේ පක්ෂවල ඒ වගේ අය තියන් ඉදීද කියලා දැනගන්න කැමතියි. ඒ වගේම බන්ධනාගාරගතවලා ඉන්න කුඩු ව්‍යාපාරිකයෙක් 90 දේවතාවක් කතා කරලා තන දේශපාලන නායකී 90 දේවතාවක්. ඒකෙන් 54 වතාවක් එයා රන් තිනවා නේද? අනිත් ඉතුරු ටික එයාට අවිල්ල තිනවා. හොඳයි. මේ දේශපාලන අධිකාරිය මම දන්නේ නැහැ තමුන්වන්සලා තාමත් තියගෙනව තමුන්වන්සලා පක්ෂයතුලේ. අඩුමතරම් පක්ෂවල විනය පරීක්ෂණයක් කරලා කියනවා මම දන්නේ. එයි මේ දේශපාලන අධිකාරිය මේ මත් කුඩු මේ මත්ද්‍රව්‍ය මේ සංවිධානාත්මක අපරාධ වර්ධනය කිරීම සඳහා ඉවහල් වී තිබෙනවා. අපි මුළුමනින්ම දේශපාලන අධිකාරියේ මේ සඳහා ලබා දෙන රැකවල මුළුමනින්ම අවශ්‍ය කරනවා. කවුරුත් දේශපාලන පරිගණකයක් කියන්න එපා. අපිට බලයේ දී තිබෙන කුමක් වෙනුවෙන්ද? මේ ජනතාවගේ විශාල ජනවරමක් තිබුණා. ඒ ජනවරම ඇතුලේ හරයක් තිබුණා. ඒ හරය තමයි අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න බවට පරිවර්තනය කරන්න. මේ පාර්ලිමේන්තුව ශිෂ්ට විය යුතුයි. එහුම් කන් දෙන්න ඕන, කරුණ ඉදිරිපත් කරන්න ඕන. මේ උදේ ඉඳන් වාඩි වුණාම කතානායකතුමා හැම ගහන්න කතා කරන පාර්ලිමේන්තුව මේකද? මේ සියවසේ මේ රටේ ජනතාව අපේක්ෂා කරන මෙවැනි පාර්ලිමේන්තුවද? මේට වඩා ශිෂ්ට සම්පන්න භාවය අවශ්‍ය වෙතින්. ශිෂ්ට සම්පන්න භාවය නැති වෙන්නේ ඍජු නායකත්වයක් අවශ්‍යයි. ඔව් බුතුමාලට, බුතුමාලගේ අනට අනසකට ක්‍රියාත්මක කරන්න ඕන මන්ත්‍රීවරු. කිසි දෙයක් නෑ. අසිෂ්ට භාවයට පත් කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුව. රටේ දේශපාලනත අසිෂ්ට භාවයට පත් කරමින් තිබෙනවා. අපිට පැවරී තිබෙන කුමක්ද? යලි මේ රට ශිෂ්ටත්වයේ කැඳවගෙන ඉන්න. ඒ පාර්ලිමේන්තුවද, රාජ්‍ය ආයතන තුලද, මේ සියල්ල තුලටම යලි ශිෂ්ටත්වයේ කැඳවා ගැනීමේ අරගලයේ අපි නිරත වී සිටිනවා. ඊළඟ දූෂණය. මේක දීර්ඝ කාලයක් අපේ මැතිවරණ වේදිකාවේ සාකච්ඡාවට බඳුන් වුණා. අපි එළිදරව් කරන් තිබෙනවා මේ සල්ලි කොහොමද පිට කරේ කියලා. සාමාන්‍යයෙන් පිට කරලා තියෙන TT ක්‍රමය හරහා ඇඩ්වාන්ස් පේමන්ට් ගෙවලා තිනවා. බහන්ඩ ඇවිල්ලා නැහැ. 2023 ඉඳන් මේ වෙනකොට TT හරහා ගෙවීම කරලා ඇඩ්වාන්ස් පේමන්ට් කරලා තිනවා ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණය. හැබැයි බහන්ඩ ඇවිල්ලා නැහැ. ඩොලර් බිලියනකින් ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් බිලියන 300ක්. රුපියල් බිලියන 300ක සල්ලි ගෙනියන්න පුළුවන් කාටද මේ? සාමාන්‍ය කෙනෙකුට ගෙනියන්න බෑ. සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට බිලියන 300ක් රටින් පන්නන්න බෑ. හැබැයි පන්නලා තියෙනවා. මේ තුල කුඩු සල්ලි තිබෙනවා. දූෂණය උපයාගත් සල්ලි තියෙනවා. අපරාධ වලින් උපයාගත් ධනෙ තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ දියත් කරලා තිබෙනවා. බිලියනකට ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණයක් ඇඩ්වාන්ස් පේමන්ට් කරලා ලංකාවට බඩු වෙවිලා නේ. අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ සිදුවීම් වෙලා තියෙනවා. දෙකකට වඩා වැඩි කාලයක්. දැන් අපි ඒක වළක්වීම සඳහා දැන්ට රෙගුලාසි පනවමින් තිබෙනවා. නමුත් තවත් ඉසිරියන්න ඕන. සමහර බැංකුවල සබත්තාවයන් තිබෙනවා. බැංකු ශාඛා කීපයක් අපි හඳුනාගෙන තිබෙනවා. බැංකු ශාඛාවේ මැනේජර් අනිත් බැංකුවට යනකොට ඒ බැංකුවේ මේ වැඩි වෙලා තියෙනවා. මේමයි මේ සිදුවීම් සිද්ධ වෙලා තියෙන්නේ. නිසා සල්ලි පන්නලා තියෙනවා රටේ එළියට. ඒවලද ඒවල එළිදරව් වෙලා තිබෙනවා. කීප දෙනෙක් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. නේද පරීක්ෂණ පවත්වමිනෝ මේ සල්ලි පන්නපු අය මේ 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 දූෂණයත් එක්ක අපේ රටේ ඒ දූෂණයෙන් උපයා ගන්නලද ධනය තමයි ඩොලර් හරහා එළියට ගිහින් තියෙන්නේ. ලංකාව ඇතුළේ උපයා ගන්න රුපියල් වලින් වෙන්න පුළුවන්. හැබැයි රටින් පන්නලා තියෙන ඩොලර් ලෙස ඒ නිසා මේ රටේ ආර්ථිකය සමාජ දේහය බිඳ වැටීම සඳහා ඒ දූෂණයෙන් ඉවල් වී තිබෙනවා. ඒවට විරුද්ධ පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? කිසි කෙනෙක්ගේ පෞද්ගලික පළගැනීමක් පෞද්ගලික කෝන්තරයක් පිරිමා ගැනීම වමනාවක් අපිට නෑ. අපි දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. පළිගන්නව නම් පළිගැනීම වෙන්නේ බලය ගත්ත මොහොතේම පළිගැනීම කියන එක වෙන්නේ එහෙම. මේ පළිගැනීම නෙමෙයි. මේ විධිමත් මේ පාර්ලිමේන්තු විසින් දූෂණයේ අල්ලස මැඩ පැවැත්වීම සඳහා ශක්තිමත් ඊත් සම්පාදනය කරලා දුන්නා. කාලයක් අවශ්‍යයි. ඒ විමර්ශනය කිරීම සඳහා ආයතන ස්ථාපිත කරා. ආයතන ස්ථාපිත කරා විමර්ශනය කරන්න. සමහර විමර්ශන ආයතන බිඳ වැටලා තිබුණේ. ඒ විමර්ශන ආයතන ශක්තිමත් කරලා දුන්නා. නීතිපති පාර්ලිමේන්තු අලුතෙන් නිලධාරීන් බදව ගන්න කියලා කිව්වා. අධිකරණයට විශාල ප්‍රමාණයක් මේ නඩු ප්‍රමාද වෙනවා. වෙනම මහාධිකරණ කීපයක් අපි මහාධිකරණ හතක් අපි අලුතෙන් හැදුවා. ඇයි? මේ ක්‍රියාවලිය ඉක්මන් කළ නිසි පරිදි අධිකරණ කරා දඬුවම් දීම තමයි අපේ අපේක්ෂාව. ඒ පළිගැනීම කියන්න පුළුවන්. ඒ පළිගැනීම නෙවෙයි. ඒ විධිමත් නීත්‍යානුකූල ක්‍රමවේදයකට මේ රටේ දූෂිතයන් හොයාගෙන යනවා. දූෂිතයන් අධිකරණයට යොමු කරනවා. ඒ කවුරු හරි කල්පනා කරන පළිගැනීමක් ලෙස පළිගැනීමක් නෙවෙයි. මේ දූෂණයෙන් උපයා ගන්නා ධනය මේ පාතාල මේ කුඩු ව්‍යාපාරින් එක ගැට ගහලා තිබෙනවා. මේ එකක් වෙන වෙනම නෙවෙයි පවතින්නේ. කුඩු සල්ලි අපරාධකරුවන්ගේ සල්ලි දූෂණයෙන් උපයා ගන්න සල්ලි ඔක්කොම ගිහිල්ලා තියෙන TT හරහා වැඩි ප්‍රමාණයක් ගින් තියෙනවා. අපි ඒක හොයනවා. හොයන්න ඕනේ නැත්ද? අපි දූෂණය මැඩ පැවැත්ම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගව එද ප්‍රධාන කාර්යභාරයක් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඉටු කරනවා. ඒ වගේම FCA ආයතන විසින් ඉටු කරනවා. නීතිපති පාර්ලිමේන්තු විසින් ඉටු කරනවා. ඒ ආයතන වලින් කීර්තිමත් ඒ සඳහා මැදිහත් වන නිලධාරීන් හඹාගෙන ගිහිල්ලා ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න තියෙනවා විපක්ෂ විසින්. මේ කියන්නේ මොකද්ද? හොරකම් කරන්න ඉඩ දෙන්න. හොරකම් කරන කෙනා දඬුවම් දෙන්න එපයි කියන පණිවිඩනේ මේ දෙන්නේ. ඒ නිසා දූෂණය බලාගෙන තමුන්වන්සල තේරුම් ගන්න වෙවි. මේ රටේ අපේ රටේ ජනතාවගේ මහා ජනයාගේ ධනය හොරකම් කරපුවාට දඬුවම් දීමේ අපේක්ෂාවක් තිබුණා. ඒක දීර්ඝ කාලයක් තිබුණා. ඒක පක්ෂ ભેද තිබුණා ඒකට. මහා ජනයාගේ දේපල හොරකම් කරපු කෙනාට දඬුවම් දීම පිළිබඳ පක්ෂ ભેද තිබුණා. උතුරද දකුණද කියලා ભેද තිබුණාද? මේ පොදු ජනයාගේ අපේක්ෂාවක්. හැබැයි අපේක්ෂාව හැමදාමත් ඒ අපේක්ෂාව පෙරදරි කරගෙන ආණ්ඩුව වලට ඡන්ද දෙනවා. හැබැයි ආණ්ඩුව කෙටි කාලයකින් ඒ හොරකමීම යෙදෙනවා. අපි එහෙම කරන්නේ. අපි මේ රටේ පොදු ජනයාට දූෂණයේ වංචාව පිළිබඳ දඬුවම් ලබා දීම සඳහා තියෙන අපේක්ෂාවට පනපවන ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. පත් කරමින් තිබෙනවා. කරනවා. ඒ විමර්ශනය සඳහා විශාල නිලධාරි ප්‍රමාණයක් මේ ඔවුන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. සමහර ජීවිත අවදානම් අරගෙනින් තමයි ඔවුන් මේ විමර්ශන කරමින් තිබෙන්නේ. ඒ අනුව විශාල ප්‍රමාණයකට අපි වරෙන් තෝරගෙන තිබෙනවා. විශාල ප්‍රමාණයක් අද අධිකරණයට මුහුණ දෙන්න බැරුව පලා ගිහිල්ලා තිබෙනවා. අධිකරණයට මුහුණ දෙන්නේ නේ මේ 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 පළිගැනීම නෙවෙයි. මේ ඉතාමත් යුක්තිසහගත ලෙස ඒ අපරාධකරුවාටද තමන් පිළිබඳව තියෙන කරුණු ඉතා මැනවින් අධිකරණයට ඉදිරිපත් කරලා නිදහස් වීමේ අයිතිය තියෙනවා. හැබැයි වරෙන්තු හතාට නිකුත් කරනවා. එක්සත් ජනපදයට වෙලා ඉන්නවා. මොන දේශපාලකද රටේ තිබිලා තියෙන්නේ? අපි වරෙන්තු නිකුත් කරනවා. රතුවරෙන් තුනිකුත් කරනවා ගෙන්වා ගැනීම සඳහා උපරිම උත්සාහ දරනවා මේ අපරාධකරුවා ලංකා අධිකරණය හමුවට පමුණවන්න ඕන කරමින් ඉන්නවා ඒ වගේම තමර සාක්ෂිකරුවන් ලංකාවෙන් දැන් සාක්ෂි දෙන්න බිය වී තිබෙනවා සමර සාක්ෂිකරුවන් කියනවා ලංකාවට අවිල සාක්ෂි දෙන්න බයයි කියලා කියනවා ඔවුන් අපෙන් ඉල්ලලා සිටිනවා වෙන රටකින් සාක්ෂි දෙන්නම් කියලා දැන්ට අපි නීතියකට සම්පාදනය කරලා තිබෙනවා ඒ අනුව අපි එම රටවල වල තියෙන තානාපති කාර්යාලවලට අපි නිලධාරීන් ගිහිල්ලා එම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසන්න දැන් කටයුතු කරලා තිබෙනවා ළඟදිම ඕස්ට්‍රේලියාවට ඒ සඳහයමට බලාපොරොත්තු වෙනවා අපි එයි සාක්ෂිකරුවෝ බයයි ඉන්නවා මේ රටක් තියෙන ඒ නිසා මේ දූෂණේ අල්ලස ඒ අපේ රට මද්ද්‍රව්‍ය කුඩු ව්‍යාප්ත වීම සඳහා ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා ඒ අපි මර්ධනය කළ යුතුයි ඊළඟ ඍජු ලෙස ගත්තොත් දැන් නිශ්චිත ලෙස ගත්තොත් ඊළඟ අපිට තියෙන මොකද්ද පාතාලෙසා කුඩු හඹාගෙන යාම විශේෂයෙන්ම අපේ ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ අපි ඒ සඳහා විශාල වෙහෙසක් දරමින් තිබෙනවා මම හිතනවා අපි අපේ ආණ්ඩුවට පස්සේ හෙරොයින් කිලෝ 3390ක් අත්තටමට අරන් තියෙනවා හෙරොයින් කිලෝ කොකේන් කිලෝ 304ක් අත්තටමට අරන් තියෙනවා ඒ වගේම අයිස් කිලෝ 5543ක් අත්තටමට අරන් තියෙනවා කුඩු කිලෝ 1500 කුස් කිලෝ 1521ක් අත්තටමට අරන් තියෙනවා මත් පෙති 5110735ක් අත්තටමට අරන් තියෙනවා මත් කරල් 2454267ක් අත්තටමට අරන් තියෙනවා නිසා අපි විශාල වෙහෙසක් දරනවා මේ තියෙන විෂ මද්ද්‍රව්‍ය අත්තටමට අරගෙන සඳහා විශාල වෙහෙසක් දරනවා විශේෂයෙන්ම අපි මුහුදු සීමාව අපේ නාවික හමුදා විශාල කාර්යභාරයක් කරනවා මෑත කාලේ මම හිතන්නේ කිලෝ 100 ගණන් වලින් අපි බහුදෙන යාත්‍රා වලින් ආපු කුඩු අත්තටම අරන් තිනවා නාවික හමුදා විශාල ගැඹුරු මුහුදට ගිහිල්ලා ඒ පරීක්ෂණ කරලා ඒ ඒ ඒ මෙහෙයුම් කරලා ඒ අත්තටම අරන් තිනවා ඒ විශාල ප්‍රමාණයක් අපි අත්තටමට අරන් හැබැයි තාමත් වෙනවා අපි ඒක දන්නවා එයාපෝට් එකේ දැන් අදත් මම හිතන්නේ ඊයේත් අපි ගත්ත එයාපෝට් එකේ නේද වරායේ තැපල් මාර්ග අපි හඳුනාගෙන ඉඳලා හැමතැනක් ඒ හැම තැනම මඩ පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි අරන් තියෙනවා සතරාතරම නොබල විවිධය අපිට අහුවෙලා තියෙනවා විදේශිකයන් අහුවෙලා තිනෝ අපේ රටේ විශාල ගෞරව පාත්‍රයට ලක් වෙන ශේෂ්ත්‍රවල කණ්ඩායම් අහුවෙලා තිනෝ පාතාලය අහුවෙලා තිනෝ රාජ්‍ය නිලධාරීන් අහුවෙලා තිනෝ කිසිදු ශේෂ්ත්‍ර ભેදකින් තොරව පාතාලේ ඉඳන් ගෞරවයට පාත්‍ර වෙන කෙනා දක්වා මේ සියලු දෙනාම අඩුවැඩි ප්‍රමාණෙන් මේ ව්‍යාපාරේ නිරත වෙච්ච බව දැන් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා ඒ මේ මැඩ පැවැත්වීම සඳහා වෙසක් අපි දරී ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා අපි විශාල වෙසක් දරනවා මේ වෙනුවටත් අපි ආසන වශයෙන් ගත්තොත් රතු වෙනතු නිකුත් කරපු 23 දෙනෙක් අපි 23 දෙනෙක් අපි පිටරට සිට ලංකාවට ගෙනලා තිනවා ඒවා රතු වරෙන්තු ගත්තු 23 දෙනෙක් අපි අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනලා තිනවා ඒ වගේම තවත් විවිධාකාරයෙන් මේ මද්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධුණු 35 දෙනෙක් පිට රටින් අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනලා තියෙනවා 58 දෙනෙක් මේ වෙනකොට පිට රටින් අත්අඩංගුවට අරගෙන මේ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ කුඩු ව්‍යාපාරයත් එක්ක නියලුණු අය අපි ලංකාවට ගෙනලා තියෙනවා ඒ වගේම අපි දැකලා තියෙනවා සමහර අය අපි දැකලා තියෙනවා බන්ධනාගාරයේ ඉඳන් මේවා මෙහෙයුම් බව අපි දන්නවා අපි විශේෂ බන්ධනාගාරයක් විශේෂ ආරක්ෂාව සහිතව ඒ සිරකරුවන්ට අවශ්‍ය පහසුකම් ඉත හොඳින් තියෙන සිරකරුවෙක් හැටියට අපි සලකන්න ඕන මේ අපේ අරසන මැතුම ගිල බැලුව එතන වැලිසර නේද සිරකරුවෙකුට පැවති යුතු හොඳම ආරක්ෂිත සපහසුකම් සහිතව එහෙත් බාහිර පාර්ශ්වයක ගනුදෙනු මුළුමනින් මඩාල කරන නව බන්ධනාගාරයක් අපි වැලිසර ස්ථාපිත කරලා තිබෙනවා අද ප්‍රධාන අපරාධකරුවන් අපි මේ වැලිසරට ගෙනියනවා එහි සියලු සංවේදන ජාලය අද බිඳ වැටලා තියෙනවා එනිසා සංවිධාන අපරාධ කල්ලි ඇතුලේ ඉඳන් මෙහෙම මෙහෙවනම් ඒ ඇතුලේ ඉඳන් මෙහෙම වෙනකත් අපි දැන් අඩපණ කරලා තියෙනවා සැලකිතු ප්‍රමාණයකට පිටරට මෙහිඳ මෙහෙවුපේක ඒක සැලකිතු ප්‍රමාණයකට අඩපණ කරලා තියෙනවා බන්ධනාගාරය තුලේ ඉඳන් මෙහෙවුප අඩපණ කරලා තියෙනවා ඉමිග්‍රේෂන් එක RMU එක කස්ටම් එක මේ ආදී ආයතනවලින් සහාය ලබා දීලා තිබෙනවා ඒවා සැලකිතු ප්‍රමාණයකට අඩපණ කරලා තිබෙනවා එනිසා අපේ මද්ද්‍රව්‍යත් එයා බැඳුණු සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පැවැත්වීම සඳහා ගත යුතු ඉතාමත් ශක්තිමත් පියවර රැසක් අපි අපේ ආණ්ඩුව විසින් අරන් තිබෙනවා. ඒ නිසා අපි හැබැයි අපි දන්නවා මේක. මේකේ කරයින් අවුරුද්දෙන් අවසන් කළ හැකි දෙයක් නොවන බව අපි දන්නවා. මොකද මේක දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වුණේ 80 දශකයේ මුල් භාගයේ ඔය සංචාරකයන් ගැවසෙන නගර කීපයක තිබුණ මේ කුඩු ව්‍යාපාරේ. එහෙම නැත්නම් කඩුවක් කිනිස්සක් අතේ තියාගෙන හිටපු පාතාලේ. මේක තමයි 80. මේක තමයි 70 ගණන් වල තිබුණේ. නේද අපි එක්ක යකඩේ අපි දැක්කේ මරදම් කඩවල. එහෙම තමයි මරුසිරා අපි දැක්කේ. නේද පොඩි ගිනියාවියක් තියාගත්තු විශාල සංවිධානත් දාලයක් නෙවෙයි. හැබැයි දීර්ඝ කාලයක් ගිහිල්ලා මේක දැන් විශාල සංවිධානාත්මක අපරාධ කලි බවට වර්ධනය වුණා. අපි මම හිතා T50 විතර කත්තරනකට ගත්තා 38ක්. නේද? ගිනියාව විශාල ප්‍රමාණයක් කත්තරනකට ගත්තා. ගිනියාව නිෂ්පාදනය කර කර මාසාලාවක් මේතකදී අත්තරනකට ගත්තා. ගිනියාව හදනවා අත්තරනකට ගත්තා. ගිනියාව ප්‍රවාහන කරන තරම් අත්තරනකට ගත්තා. වවුනියාවේ වල දාලා තිබුණු බෝම්බ තොගයක් අත්තරනකට ගත්තා. නැගෙනහිර ඉතාමත් ඉහළ තාක්ෂණයෙන් යුතු ගුවන් ගත වෙන හෙලිකොප්ටරයකට පව පහර දිය හැකි ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගත්ත අවියෝවිදි. මේ ඔක්කොම මේගොල්ලෝ ගාව සැරිසෙනවා. ඉතින් ඒගොල්ලෝ ගාවට අවියෝවිදාවේ අදද නැ දීර්ඝ කාලයක පස්සේ අර නිකන් බඳින කඳක් තියාගෙන හිටපු කෙනා. එහෙම නැත්නම් කොටන තුවක්කුවක් තියාගෙන හිටපු කෙනා. අද ස්වයංක්‍රීය ගිනියාවියක් දක්වා සංවිධාන අපරාධ කල්ලි වර්ධනය වුණා. එදා කුඩු ග්‍රෑම් එකක් දෙකක් ප්‍රදේශ කීපයක තිබුණ කෙනා. අද කිලෝ 510 දක්වා තොග ගණන් අලෙවි කරන තැනට පත් වුණා. එදා තනි පුද්ගලයේ දෙන්න කිටුපු කෙනා අද සංවිධානාත්මක අපරාධ්‍යාලය බවට පත් වුණා. එදා අවම තාක්ෂණයක් තිබුණු කෙනා අද ශක්තිමත් තාක්ෂණයක් තියෙන තැනට මේ සංවිධාන අපරාධ කලි පත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ දිගු කාලයක දශක 3-4කට වඩා වැඩි කාලයක් මුළුල්ලේ තමයි මේක නිදැල්ලේ වර්ධනය වුණා. දේශපාලකයන්ගේ රැකවරණ සහිත මෛත්‍රාවකකීමෙන් කියන්නේ දේශපාලකයන්ගේ රැකවරණය සහ අනුග්‍රහය යටතේ තමයි මේ පාතාලේ වර්ධනය වුණේ. ඒ නිසා මේක බිඳවැට්ටීම අවුරුද්දෙන් මාසයන් කළ හැකි දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපි මේ බිඳවැට්ටීම සඳහා අවශ්‍ය වෙන දිගු සයිස්තාවර සහ දැඩි ක්‍රියාමාර්ග රසක් අපි අරගෙන තිබෙනවා. අපි මේ සංවිධානාත්මක අපරාධ කල්ලිත් ඒ වගේ මේ ආබැඳුණු දේශපාලන ජාලයත් ඒ ආබැඳුණු මද්‍රව්‍ය ජාලයත් මුළුමනින්ම මේ ශ්‍රී ලංකාවෙන් උපුටා දමන බවට මා සාතික. මේ කරන්න ඕන මේ රටේ. ඒකද උතුරද දකුණද දෙමළද මුස්ලිම්ද සිංහලද බෙදකින් තොරවද නැගෙනහිර පළාතේ. මේක ව්‍යාප්ත වෙමින් තියෙන යාපනයේ නැවත ව්‍යාප්ත වෙමින් තිබෙන මේ තත්ත්වය වතු කරේ ගිලගෙන තිබෙන මේ තත්ත්වය මේක ඇත්ත කතාව තියෙන්නේ. ඉතින් මේකට අපි මේක විනාශ කළ යුතු නැද්ද? ඔබ හැමදෙනා දන්න ඔබගේ හෘද සාක්ෂියද කතා කරලා බලන්න. ඔබගේ දේශපාලන කඳුර වල මේන්ට රැකවරණ දුන්නා හිටියේ නැද්ද? හිටියා. දැනුත් ඉන්නවා. ඒක නේද අත්අඩංගුවටපත් වෙන උදේ. දැනුත් ඉන්නවා. හරිද? ඒ නිසා මේ මැඩ පැවැත්වීම සඳහා තිර අදිෂ්ඨානක යුතු අපි වැඩ කරනවා. ඒ සඳහා මේ රටේ පොදු ජනයාගේ සහාය අපි අපේක්ෂා කරනවා. ඔබලගේ සහාය අපි අපේක්ෂා කරනවා. අනිත් පසින් ගත්තොත් අපි මේ කිසිදු ක්‍රියාදාමයක් ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවට්ටමින් අපි සිදු කරන්නේ නැහැ. ඒක තමයි තවක් කිමින් කියන්නේ. අපි මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහස පිළිබඳව අපේක්ෂාවන් හදපු දේශපාලන ව්‍යාපාරය. අපේ රටේ ජනතාව හිටියේ එක්කෝ දේශපාලකයන්ට යටත් වෙලා එක්කෝ දේශපාලකයන්ට බය වෙලා. බය වෙලා හිටපු කාලයක් තිබුණ නැද්ද? දුරකතනෙන් දුරකතනෙන් කතා කරන්න බය තත්ත්වයක් තිබුණා. පාරට බැලලා උද්ඝෝෂණය කරන්න බයයි සුදු වෑන් එකක් එයිද කියන තත්ත්වයක් තිබුණා. මේ මෑත කාලේ අපි සජීවියක් දෙකින් උද්ඝෝෂණය කරන්න බයයි ගමේ ඉන්න මෙරට දේශපාලකයා ඇවිල්ලා පහර දෙයිද කියලා තත්ත්වයක් තිබුණා. අපේ රටේ ජනතාව පාලකයා නිරන්තරයෙන් උත්සාහ කරේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ඔවුන් අතර තියෙන සංකල්ප මතයන් එකට ගැටෙමින් රටක් ගෙනියන්න වේ අපේක්ෂාව තිබුණා. අපේක්ෂාව තිබුණේ එක්ක යටත් වෙලා ජීවත් වෙන්න එක්ක බය වෙලා ජීවත් වෙන්න. මෙහෙම තමයි මේ රට පාලනය කරේ පාලකයෝ. අද අපි කිසි කෙනෙක් පාලකයට බය වෙන්න ඕනේ නැහැ. කිසි කෙනෙක් පාලකයට යටත් වෙන්න ඕනේ නැහැ. පුරවැසියන්ගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතීන් පිළිබඳ කරන්න තියෙන අරගලේ පාලකයා ප්‍රශ්න කරන්න තියෙන අයිතිය ඉහළින්ම පිළිගන්න ආණ්ඩුවක් මේක. ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දය දීලා තියෙනවා. මාව ප්‍රශ්න කරන්න අයිතියක් අපේ රට ජනතාවට තියෙනවා. අපේ ආණ්ඩුව ජනතාව ඡන්දය දීලා තියෙනවා. ජනතාවට ඒ ආණ්ඩුව ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. තමගේ අයිතීන් කප්පාදු වෙනව නම් ඒ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කරන්න අයිතියක් තියෙනවා. තමන් පිළිබඳව තමන්ගේ ශේෂ්ත්‍ර පිළිබඳ ගැටළු මතුව තිබෙනව නම් ඒ ගැටළු විසඳීම සඳහා ආණ්ඩුවට ඒ විවේචන කතා කරන්න අයිතියක් තියෙනවා. තම ප්‍රජාතන්ත්‍රවාදී අපිට අවශ්‍ය මොකද්ද? පාලකයට බය ජීවත් වෙන සමාජයක් නෙවෙයි. පාලකයන් යටත්වලා ජීවත්වන සමාජයක් නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ පාලකයන් නිරන්තරයෙන් ප්‍රශ්නයට ප්‍රශ්න කරන, පාලකයන් නිරන්තරයෙන් ජනතාවට බැඳීමක් තියෙනවා කියලා වගකීමකින් යුක්ත කරන පාලනයක් අපිට අවශ්‍යයි. ඒක තමයි ශිෂ්ට සම්පන්න රාජ්‍යක රාජ්‍ය සහ ජනතාව අතර සම්බන්ධයේ ස්වභාවය වෙන්නේ. හැබැයි අපේ රටේ රාජ්‍ය සහ ජනතාව අතර සම්බන්ධයේ ස්වභාවය කොතන තිබුණේ? මුස්ලිම් කෙනෙක් විතක බය වෙනවා, සිංහල කෙනෙක් විතක බය වෙනවා. පාලකයට බයයි, පාලකයට බයයි රාජ්‍යක ඉස්සරහට යන්නේ නේ. පාලකයා ප්‍රශ්න කරන්න තියෙන ඔකල නිදහස් මනසක යුතුව කටයුතු කරන්න පුළුවන් ජන සමාජයක් අපිට අවශ්‍යයි. ඒ නිසා අපි හැම විටම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සඳහා තිබෙන සෑම අවස්ථාවකම පුළුල් කිරීම වෙනුවෙන් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරය දීර්ඝ කාලයක් 1979 ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත ගේනකොට විශේෂ විධි විධාන తాවකාලික පනතක් ගෙනාවේ. తాවකාලික පනතක් 79 ගෙනාවේ. తాවකාලික පනත අවුරුද්දකට తాවකාලික පනතක් ලෙසම පීටිය ගෙනාවේ. හැබැයි 79 80 ඉඳන් එහෙනම් දැන් අවුරුදු 46ක් මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරන්න කියලා සටනක් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදය අගින්න මිනිස්සු, මූලික මිනිස් අයිතිවාසිකම් අගින්න මිනිස්සු, තමන්ගේ නිදහස පිළිබඳ ප්‍රාර්ථනාවක් තිබෙන මිනිස්සු, මේ දැඩි නීතියක් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණ රටේ දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව ඒ පනත අහෝසි කරන්න කියලා අරගල කරා. මම ඔබට කියන්න කැමති මේ වසරේ මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි වෙනවා. මේ මාස කිහිපයක් ඇතුළත දැන් අපේ හර්ෂණ මුතුම පනත සකස් කළ අවසන්, අපි අවසන් සාකච්ඡාවකුත් පැවැත්වුවා. මම ඉතින් ඉතා ඉක්මනින් අපි මේ ත්‍රස්තවාදයේ වැටීම් පනත අවශ්‍ය කරනවා. හැබැයි අපි දන්නා මේ වෙලාවෙත් වෙන තර්ජන ඇතන සංවිධානාත්මක අපරාධ. ඒක තර්ජනයක්. අනේ සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය ශක්තිමත් නීතිය සම්පාදනය කරමු. ඒ නීතිය කිසිසේත්ම ත්‍රස්තවාදයේ විවිධාකාරයෙන් අර්ථකථනය කරලා අපිට පීටීයට නඩු දාන්න පුළුවන්. අර්ථ නිරූපණය කිරීමේ විශාල පරාසයක් ත්‍රස්තවාදී වැළැක්වීම පනත ඇතුලේ තියෙනවා. හැබැයි සංවිධානාත්මක අපරාධවලට අපි ආන අර්ථ නිරූපණය හරියටම සංයුක්ත කරලා සංවිධානාත්මක අපරාධයකට අවශ්‍ය වෙන පරිදි අර්ථ නිරූපණය සකස් කරනවා. ඒකයි වැදගත්. ත්‍රස්තවාදී වැළැක්වීම පනතේදී ඉතා පුළුල් පරාසයක් තියෙනවා. තමන්ට දඩයන් කිරීමට අවශ්‍ය නම්, තමන්ට එකඟ නොවෙනවනම් දඩයන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදනය පීටීආට හොයාගන්න පුළුවන්. ඒ තරම් පුළුල් පරාසයක තමයි ත්‍රස්තවාද පිළිබඳ අර්ථකථනය තියෙන පීටී එක ඇතුළේ. හැබැයි අපි ඒක මුළුමනින්ම අර නිකන් මිනිසුගේ මූලික අයිතිවාසිකම්, භාෂණයේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය මුළුමනින්ම ආරක්ෂා වෙන පරිදි සංශෝධනයකට යටත්ව අපි ඉතා ඉක්මනින් කරනවා. ඊළඟ ගත්තොත් සංවිධානාත්මක අපරාධ පනත සංවිධානාත්මක අපරාධකරුවා මැඩ පැවැත්වීම ඉලක්ක කරගත්තු. ඒ සඳහා ඉතාමත් පැහැදිලි නිර්වචනයක් තියෙනවා. ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් පනත ආපු පාර්ලිමේන්තුව. මේ නිර්වචනේ තව වෙනත් පරාසයන්ට යනවනම් අපි නතර කරමු. මුළුමනින්ම සංවිධානාත්මක අපරාධ ඉලක්ක කරගත්තු නිර්වචනයකට යටත්ව අපි මේ අලුත් පනත ගෙනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන්. ඊළඟ මේ පාර්ලිමේන්තුව මට මතකයි දීර්ඝ විවාදයක් සිද්ධ වුණා ඔන්ලයින් ඇක්ට් එක සම්මත කරන වෙලාවේ. අපි විරුද්ධ වුණා ඒකට. ඒ වෙනකොට සංශෝධන ඇවිල්ලා තිබුණා. මම හිතන්නේ පළමු පනත තමයි ලංකාවේ පාර්ලිමේන්තුවේ පනත සම්මත වෙලා ඊළඟ සතියේ කැබිනට් එකට ඒ පනතේ සංශෝධන දාන. පෞගිය ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත ඊළඟ කැබිනට් එකට ඒ පනතේ සංශෝධන දෙමු. මෙහෙම ඉතිහාසෙ තිබුණේ. අපි ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එක අපි මුළුමනින්ම මොකද කරේ? ක්‍රියාත්මක කිරීම අට පන කරලා තියෙනවා. ක්‍රියාත්මක කරන්නේ. ක්‍රියාත්මක කරන්නේ. ඕනතරම් අපි දන්න සමාජ මාධ්‍ය අපි එතෙන්ට යන්නේ නැහැ. හැබැයි ඒ නිසා මුළුමනින්ම සංශෝධන කරලා නව පනතක් ඉදිරිපත් කිරීමට ගිය සතියේ අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්ත සංශෝධන ඉදිරිපත් කරලා සංශෝධන පනතට ගිය සතියේ මේ සඳුදා පාර්ලිමේන්තුවේ මේ කැබිනට් එක අනුමැතිය දුන්නා. මේවා තමයි ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ තිබුණු පනත. අපි කවුසු කරමු. ඒ විතරයි උද්ඝෝෂණ රසක් සිද්ධ වෙලා තියෙනවා. උද්ඝෝෂණ රසක් මේ ලංකා ඉතිහාසයේ ආණ්ඩුවක් තියෙනවනම් එක වෝට කැනන් එකක් අපේ මේ පාලන කාලය තුළත ජනතාවට විරුද්ධ පාවිච්චි කළා නෑ. එක කඳුළු ගෑස් එකක් ජනතාවට විරුද්ධ පාවිච්චි කළා නෑ. ඒ වාණ්ඩුවක් මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කොතරම් කාටවත් කඳුළු ගෑස් ගහලා නෑ. එක තැනකදී මාතරදී බන්ධනාගාරයේ ගැටුමක් ආවා. බන්ධනාගාරය කඩාගෙන යාම සඳහා ප්‍රයත්න දරුවා. ඒ බන්ධනාගාර තුළට පමණක් සීමා වෙන පරිදි කඳුළු ගෑස් පාවිච්චි කළා තිබෙනවා. රටේ පොදු ජනයාගේ අරගලයකට කඳුළු ගෑස් පාවිච්චි කරන කුරුපිටිය ආසමී වෝට කැනන් පාවිච්චි කරන කුරුපිටිය ආසමී. ඒ මාණ්ඩුවක් නෙමෙයි. ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදී. අපිට අවශ්‍යයි මිනිස්සු බල ගන්න ඕන රාජ්‍යයක් අපිට අවශ්‍යයි. අපිත් ඒක හදන්නේ නැත්නම් අපි දන්නවා කවුද හදන්නේ කවුරුත් හදන්නේ මිනිසුන්ට පාලකයා ප්‍රශ්න කරන්න ඕන තමන්ගේ අයිති වෙනින් පාලකයා ඉදිරියේ උද්ඝෝෂණය කරන අයිතිය දෙන්න ඕකම දන්නවා ජනාධිපති ලේකම්කාරී ඉදිරියට උද්ඝෝෂණ තියෙනවා අයිතිය දෙන්න ඕන නිදහස තියෙනවා අයිතිය දෙන්න ඕන ඇයි මිනිසුන්ට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කරන පාලනයක් අපිට අවශ්‍ය ඉස්සරහට යන්න එනිසා අපි විශේෂයෙන්ම ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන්ගේ මානව අයිති ගරු කරන රාජ්‍ය කොච්චර මාධ්‍යද මේ පාර්ලිමේන්තුවේ තර්ජන කළා තිබෙනවා ඉතිහාසෙ කොච්චර මාධ්‍ය වේදින් තර්ජන කළා තිබෙනවා ඉතිහාසෙ කොච්චර මාධ්‍ය ආතල් ඉලක්ක කරන් ප්‍රහාර කළා තිබෙනවා ඉතිහාසෙ එමනේ හැබැයි මේ ඔක්කොම අස්සේ අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් ලබන පුරවැසියනු තමන්ගේ ශිෂ්ටත්වයට ආයිතු තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් කරන්න ඕන හැබැයි තියෙන අපේ සමහර දේශපාලන කඳුරවල ප්‍රශ්නයක් තිබෙනවා ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ලෙස කටයුතු කළ පුරුදුනේ ඔවුන්ට පුරුදු තියෙන මොකද්ද බය වෙලා යටත් වෙලා කටයුතු කරලා නිසා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අවකාශයක කොහොමද තමන්ගේ මත ඉදිරිපත් කරන්නේ කොහොමද තමන්ගේ සටන් කරන්නේ නේද ප්‍රජාතන්ත්‍රවාදී කොහොමද සටන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීක සටන් කරන්න පුළුවන්ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයෙක්ගේ ගෙදර ගිහිල්ලා නෑ මුදල් අමාත්‍යංශ ඉදිරිපිට ඕනතරම් සටන ප්‍රජාතන්ත්‍රවාදී මේ පාර්ලිමේන්තු ඉදිරිපිට ඕනතරම් සටන ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපන අමාත්‍යංශකව අපේ ලේකම් කාර්යාලකව ඕනතරම් ප්‍රජාතන්ත්‍රවාදී හැබැයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයෙක්ගේ ගෙදර යන එක අසිෂ්ටත්වය ඇයි ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස භුක්ති විඳින්න දන්නේ නැති ඉතා කුඩා කණ්ඩායමක් ඉන්නවා කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ සටන් පාඩවල ශිෂ්ටභාවය ආරක්ෂා කරගන්නේ කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ නිදහසේ සීමාවන් තමන් තුලින්ම තමන්ගේ සීමාවන් නිරෝධනය කරගන්නේ කොහොමද ඒ කිසියදාසක් නේ කියන්න පුළුවන් ඒවා කියනවා අපි ඒත් ඉඳ දිලා කියනවා අපි දන්නවා මේ සමාජයේ මා දන්නවා වෙනදා මේ සෙන්කෝලේ උස්සන්න වෙනදා පාර්ලිමේන්තුවට බැස්සුත් විපක්ෂේ අනිත් පැත්තේ මොකද වෙන්නේ ආණ්ඩුව බහිනවා පෙරේදාට කොහෙද බැස්සා හැබැයි ආණ්ඩුව එක මන්ත්‍රීවරයෙක් මේ බෙන්ච් එකෙන් පහලට ආවෙ නේ ඇයි හැම වෙලාවෙම මේ රටේ තිබුණා මේ සෙන්කෝලේ උස්සගෙන යන එක විපක්ෂේ වීර ක්‍රියාවක් උස්සගෙන යන්න නොදී ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වීර ක්‍රියාවක් ඔහොම ඉතිහාස තිබුණේ හැබැයි මේ ඉස්සරේ මුන්නේ උස්සගෙන යන එක අසිෂ්ට ක්‍රියාවක් ඔන්න උස්සගෙන යන්න ජනතාව අපේක්ෂා කරන්නේ සෙන්කෝලේ උස්සගෙන කරේ තියාගෙන යන එක වීර ක්‍රියාවක් නෙමෙයි අසිෂ්ට ක්‍රියාවක් ලෙස හරි වෙනද ඔගොල්ලෝ දන්නව මෙතන ගහගන්නව සෙන්කෝලේ උස්සගෙන ආවම මේ දෙපැත්ත ගහගන්නව එකෙනෙක් අල්ලගෙන ඉන්නවා උස්සගෙන යන්න බැරි වෙන අනිත් එක ඇදගෙන යන ට්‍රයි කරනවා අනිත් එක්කෙනා එහෙම ඉන්නේ ශිෂ්ටත්වය ගේන්න ඕන මේ රටට මන්දක മന്ത്രിවරු දෙන්නෙක්ද කොද හිටියා විපක්ෂ ඉඳගෙන අනිත් ඔක්කොම බහලා හිටියා හරිද ඒ හිටගෙන හිටපු දෙන්නට ස්තුතිවන්ත වෙනවා ඒකත් කියන්න එපේ හරිද නෑ මොකක් හරි ශිෂ්ටභාවයේ ආදර්ශයක් දෙන්න එපේ එක්කෙනෙක් හරි කොතනින් හරි පටන් ගන්න එපේ මේක එක්කෙනෙක් දෙන්නයි දෙන්නයි මන්දක වීඩියෝ වල දෙන්නයි හරිද එනිසා මම කියන්නේ එකයි හරිද මේක ඕන මොකද්ද ශිෂ්ටත්වයට ඉන්න ඕනතරම් කතා කරන්න ඉදහස් ඕනතරම් ප්‍රජාතන්ත්‍රවාද ඕනතරම් සටන් කරන්න අයිතිය මේ පාර්ලිමේන්තුවේ මම දැකලා තියෙනවා අපි කොච්චර උත්සාහ දාලා තිබුණාද පළවෙනි පැය ඇතුළත පේම සීමා කරගන්න දීර්ඝ කාලෙත් ඉස්ස කවදාවත් බැරි වෙලා තියෙනවා තාමත් බැරි වෙලා තියෙනවා මං කියන්නේ දැන් බැරි වෙච්ච එකක් කියලා ඉස්සත් එහෙමයි අපිට බැරි වෙලා තියෙනවා 27 දෙකේ ප්‍රශ්නේ ඒ සීමාවේ තියාගන්න අපිට බැරි වෙලා තියෙන ප්‍රශ්නේ හිමි සීමාවේ තියාගන්න කමක් නැහැ හැබැයි කොතනින් හරි අපේ ශිෂ්ටත්වයට ඉන්න ඕනකම තියෙනවා මොකක් අපි රෙගුලේෂන් තියෙනවා මොනවාරි නියෝග තියෙනවා මොකක් හරි ශිෂ්ටභාවයකට අපි මේ රට ගේන්න ඕන මම හිතනවා ඒකට හොඳම තැන මේ පාර්ලිමේන්තුවේ පටන් ගන්න කියලා මම ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම අපි දන්නවා මේ රට මේ යන ගමන ඉතාමත් දිගු කාලන ස්ථාවර පියවරයන්ට අපි පය තබලා තියෙනවා ඒ නිසා අපි කියන්නේ මොකද්ද මේ රට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය වෙන පියවරේ වැදගත්ම දේ තමයි මේ අපිට කරමින් තිබෙන්නේ ඊළඟ මම දැක්කා මේ අධිකරණයේ පිළිබඳ විශාල ආන්දෝලනයක් මෙතන තිබුදීලා තිබෙනවා මා අග්‍ර විෂකාරතුමාට මේ උපරමාධිකරණවල විනිසුරුවන් එතුමා විසින් නම් පත් කරලා නොවීම පිළිබඳ මා විමසීමක් කරා එතුමා ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් එවලා තිනවා මොකක්ද හේතුව මොකද අපි බලන්නේ එක අධිකරණයක එක්කෙනෙක් විශ්‍රාම යාම ගැන නෙවෙයි මුළු අධිකරණ පද්ධතියේම පැවැත්ම පිළිබඳ අපි කල්පනා කරනවා අද මහේස්ත්‍රාත් අධිකරණ කීපයක් වෙහිලා තිනවා හයිකෝට් එකක් එක ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලා තියෙනවා ඒ නීතිපතිතුමා විසින්. නමුත් ත්‍රිපුද්ගල මහාධිකරණය පත් කරන්න විනිසුරුවන් නැතු ඉන්නවා. ඒ වගේම සමහර තැන්වල අර හදපු ත්‍රිපුද්ගල මහාධිකරණ කීපයක අපේ විනිසුරුවන් වැඩිපුර කටයුතු කරමින් තිබෙනවා. එනිසා පහළ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. පහළ අපි බඳවගෙන ඉස්සරහට යන්න ඕන. දැනට අපි අධිකරණ සෞඛ්‍ය සභාව මම හිතන අවසර දුන්නා අලුත් මහේස්ත්‍රාත්වරු 50 දෙනෙක් බඳව ගන්න. දැන් සම්මුඛ සාකච්ඡා පවත්වමින් තිබුණා මා දන්න පරිදි. ඒකෙන් 33 දෙනෙක් තමයි තෝරාගෙන තිබෙන්නේ. හැබැයි 33 සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නාට පස්සේ කොච්චර ප්‍රමාණයක් තෝරාගෙන ඉදිරියට ගියද කියලා මා දන්නේ නැහැ. මොකද එවැනි හැකියාවන් ඒ ධාරිතාව තියෙන පිරිස අපි මේ ශේත්‍රයට ගන්න ඕන. ඒ නිසා අපි අධි උපරමාධිකරණයේ විනිසුරුවන් පත්කිරීම පිළිබඳ අපි තීරණ ගන්න ඕන. පහළ අධිකරණ කඩාවැටෙන් ඉඩ නොදී පහළ අධිකරණ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියාගෙන නේද විශාල අධිකරණ කීපයක් මහේස්ත්‍රාත් අධිකරණ කීප අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ කීපයක් අපිට වහලා දාන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම තේ කළමනා කරන තමයි මේ කරන්නේ. එතන අග්‍රමි සුකාරතුමා විසින් ඒ පිළිබඳව ඉතාමත් පැහැදිලි විස්තරයක් එවලා තිබෙනවා. ඒ වගේම මෙතුමා මේ පත්කිරීම පිළිබඳ තියෙන බලාපොරොත්තු අන ඉලක්ක පිළිබඳවත් අපිට අදහසක් දීලා තිබෙනවා. ඒ නිසා උපරිම අධිකරණවල ඇති වී තිබුණු පුරප්පාඩු ඉතා කෙටි කාලයක් ඇතුළත අපිට පිරවිය හැකි. ඒවා කිසිසේත්ම මා දැක්කා මේවා තියාගෙන ඉන්නේ අර කැරට්ටලයක් දීලා මොකද්ද නඩු තීන්දුව ගන්න කියලා. මම හිතන්නේ ඒක තරම් මිනිසුරුවන්ට කරන කිසිදු අපහාසයක් නැහැ. يعني පුරප්පාඩු කීපයක් තියෙනවා. ඕගොල්ලෝ ආණ්ඩුවට පක්ෂව නඩු තීන්දුව දුන්නොත් ඔයාලට මේ මේවා දෙනවා කියලා. ඒ වගේ අපහාස කරන්න එපා අපේ අධිකරණ පද්ධතියට. විනිසුරුවන්ට එම අපහාස කරන්න එපා. අද විනිසුරුවන් ඉතාමත් දීර්ඝ වේලාවක් වැඩ කරමින් මා දන්නවා දීර්ඝ වේලාවක් අද වැඩ කරනවා. ඒ වගේම ඉතාමත් නඩු විශාල ප්‍රමාණයක් අහන්න පටන් අරගෙන තිබෙනවා නේද? ඔවුන් විශාල වෙහෙසක් දරමින් නේද ඒ නීතිය ඉතාමත් හොඳින් පසලදමින් ඒ වින්දිතයන්ට අවශ්‍ය වෙන යුක්තිය ඉටු කිරීම සඳහා වෙහෙසක් වුන් දරමින් තිබෙනවා. අපිට කිසිසේත්ම අධිකරණය පාලනය කිරීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. අපිට මාධ්‍ය පාලනය කිරීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. අපිට උද්ඝෝෂණ පාලනය කිරීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. වෙනද හැමදාම ඔයගොල්ලෝ දන්නවා මාධ්‍ය බෙදිලා තිබුණා. අපිට අදාළ නැහැ මේ නේද? ඒගොල්ලෝනේ විවේචනය කරන්නයි තියෙනවා. අපි ප්‍රශ්න කරන්නයි තියෙනවා. ආණ්ඩුවක වැරද්දක් තියෙනවනේ පෙන්ලා දෙන්නයි තියෙනවා. හැබැයි ඒ වගේම ඒගොල්ලෝ ඉගෙන ගනීවි කියලා මම විශ්වාස කරනවා. මොකද්ද ඒගොල්ලන්ගේ සිස් සම්පන්න රාමු? අපි උගන්නන්න යන්නේ මේගොල්ලෝ ඉගෙන ගනී කොයි වෙලාවෙ හරි. ඒගොල්ලෝ කොයි වෙලාවෙ හරි මොකද පොදු සමාජයේ ඉන්න තැන තේරුම් ගන්න ඕනේ. මාධ්‍ය පරණ කුණුගොඩේ මිදෙමින් හරිද? සමාජ ඉස්සරහට ගියොත් මාධ්‍ය වලට සමාජයේ තියෙන පැවැත්ම අහුස් වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඉටු කරමින් මේ මත්ද්‍රව්‍ය පාතාලයේ සානිකු ශේත්‍ර පිළිබඳව අපි අවධානය යොමු කරමින් මේ රට ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් මේ සමාජයේ ශිෂ්ට සම්පන්න සමාජයක් බවට පරිවර්තනය කිරීමට ගෙන යන ගමන වෙනුවෙන් සියලු දෙනාගේ සහය ලැබේවි කියලා අපේක්ෂා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි නියෝජක තනෙක්.
Order, please. The ongoing proceedings of this house shall stay suspended until 1 p.m. for the lunch break.